hasil semacam yang saudara dengan memasukkan yang
මම මෙසාද මම බොහෝ විට මතක් කරලා
නීවරණ අනුවගේ ධර්මයෝ අපිට හොඳට හුරු කරගනි. ඒ බඳු වචන අදහස් අපිට ඉක්මනින් මතකෙ හිටිනවා, මතක තියෙනවා. නමුත් නීවරණ ධර්ම දුරු වෙන ආශ්‍රය ක්ෂය කිරීමට උපකාරී ධර්මයෝ අපිට හුරු පුරුදු නැහැ. ඒ නිසා ඒ ධර්මය අපේ මතක ලේසිය රැඳෙන්නේ නැහැ. ඒකව කාරණාව තමයි මේ ධර්මය බොහෝ සෙයින්ම අතිශයම ගැඹුරු. අද කෙනෙක් පෙන්වන්නට හදන දහම් කරුණු ඉතාමත්ම සියුම්, ඉතාමත්ම තියුණු ගැඹුරු අරුතක් වෙන ශුන්‍යතා පරිසංයුක්ත ධර්මයක්. ඉතින් සකසා ශ්‍රවණය නොකළොත් පින්වතුන්ට මේකේ අර්ථය තේරුම් ගන්න බැහැ. ඒ දේශනාව අතරතුර පෙරපසු වචනයක් අතහැරුණත් පින්වතුනි ඒ පෙන්වන අර්ථය තමන් තේරුම් ගන්න බැරි තරමට අසීරු වෙනවා. ඒ නිසා මුලින්ම මතක් කළේ හොඳට උන්මාදින්න ධර්මයේ ශ්‍රවණය කටයුතු කිරීම. මොකද ධර්මයේ සඳහන් වෙනවා සසරගත පාරමිතා සම්පූර්ණ වෙලා තියෙන බවට ලක්ෂණයක් හැටියට පෙනෙන මොකද්ද? සත්පසා සද්ධර්මය ශ්‍රවණය කරන බව. මොකද බුද්ධෝත්පාද කාලයක් ලැබිලා මිනිස් ජීවිතයක් ලැබිලා සද්ධර්මයක් සසර දුකින් නිවන ධර්මයක් ලැබුණොත් ඊගාවට අරුව තියෙන තමන්ගේ පැත්තේ. නීවරණ තමන් සිහිය නුවණ දේශනාවට යොමු කරන පමණකින්ම තමන් තුළ නීවරණ ධර්ම දුරු වෙන විදිහට සත්පසායේ දේශනාවට මනස යොමු කළොත් එපමණකින්ම එයා සුදුසුයි කියන ධර්ම අවබෝධ කරගන්නවා. ඒ නිසා සුනාත කියලා කියනකොට, ඇසිය යුතුයි කියනකොට මනෝහර්දයක් අහන විදිහට නෙවෙයි. ඒකෙදි ආරම්භ ධාතු, නෙකම ධාතු, පරක්කම ධාතු කියලා ආරම්භයේදී තියෙන අවධානය වගේම එක පවත්වගෙන යෑමේදී ඒ වුමනාවම තම තුළ රැඳෙන්න ඕනේ. දේශනාව අවසානයේදී ඒ වුමනාවම අවසන් වෙන්න ඕනේ. ඒ විදිහට වුමනාවෙන්ම ශ්‍රවණය කළොත් තමයි මනාකොට ධර්මයේ ශ්‍රවණය කළා යන ගණිතය. ඒ නිසා බණ ඇසීම තමයි මේ මෙතන තියෙන වඩාත්ම වැදගත් කොටස. සසරය දුකින් මිදතර වෙන තමන්ගේ පැත්තෙන් සම්පූර්ණ කරගත යුතු පළවෙනි කාරණාව තමයි සකසාම ධර්මයේ ශ්‍රවණය කරන බව. ඒ නිසා මේ මොහොතේදී මේ ටිකේදී වුමනාවෙන්ම තමන් නොයෙක් නොයෙක් විතර්කවලට ඉඩ නොතිය තමන්ගේ මනස වචනයක් වචනයක් ගානේ තබා ගන්න වර්තමානයේ ඉන්න. මේ ඇහෙන වචනයක් වචනයක් ගානේ වුමනාවෙන් තිබුණාම හිත එහෙම කියන්නේ නැහැ. ඒකයි මේ බණ ඇසීමම භාවනාවේ ආනිසංස කියන්නේ. මේ මොහොතේදී කිමොතුන්ගේ මනසට අතීත දේවල් අරමුණු වෙන්න නොදී අනාගත දේවල් අරමුණු කරන්නේ නැතුව වර්තමානයක ඉඳීමෙන් භාවනාවේ ආනිසංස සිද්ධ වෙනවා. එතකොට ඒක ඒ වගේම කිමොතුනි අපිට ලැබුණ මේ අවස්ථාව ඉතාමත්ම වටිනා දුර්ලභ අවස්ථාවක්. මතක් කළේ බුදුරජාණන් වහන්සේ විතරම දේශනා කරනවා සසර ගුණා දුක් බව. දවසක් අර කඳුලක් පෙන්වලා ආනන්ද මහරහතන් වහන්සේට මහනුව ආනන්ද අනුද මහරහතන් වහන්සේ දේශනා කරන ආනන්ද මේ කඩිගුලේ චක්‍රවර්ති රජ නොවන එකම කඩියක්වත් නැහැ කියලා. එතකොට අපිට එන ගෞරව කතාවද අපි ප්‍රදේශයකට පළාතකට ස්ථානයකට සමහර විට අද අලුතට මුලලා ඉන්න පුළුවන්. නමුත් ඒ වුණේ අපි හැම කෙනෙක්ම මුළු පොළොවටම අධිපතිකම් කරපු අය. නමුත් සසරගත ස්වභාවයට ආපෝ වේවා තැරලා ආයෙත් මෙතන. ඒ නිසා හැමදාම වර්තමානයේ ලැබිලා තියෙන දේ තුළ විතර ප්‍රමාදී වෙන්නේ නැතුව මේ ධර්මයේ වටිනාකම තේරුම් අරගෙන හැම දිනම දුකින් ඈතර වෙන්න කටයුතු කරගන්න කියන කාරණාවක් මතක් කරනවා. ඒ වගේම පොඩි උපමාවකින් මේ ධර්මයේ වටිනාකම මතක් කරගන්න. අපි කියමු මේ ලෝකේ කවුරු අධිපතිකම ප්‍රධානත්වයට හරියට උත්සාහවත් වෙන එක වටිනාකමක් දක්වනවා. අපි කියමු නිලතලාති නැත්නම් කාම වස්තු නැති හොඳ නිලතලය රජකම කියන එක අපි කියන ලෝකෙටම අධිපති රජකම කියනවා. අපි කියමු එහෙම රජ කෙනෙකුට දරුණු රෝගයක් හැදුනා කියන්නේ දරුණු රෝගයක් හැදුනොත් මේ වෛද්‍යවරු හිමල්ලා ප්‍රතිකාර කරන්න දැන් මේ රජතුමා උත්සාහවත් වෙනවා. උත්සාහවත් වෙලා නමුත් එහෙම වෛද්‍යවරයෙක් කියන අපිට හොඳ කරන්න බෑ අපිට හොඳ කරන්න බෑ කියලා. එක වෛද්‍යවරයෙක් ඇවිල්ලා කියනවා රජතුමනි මේ රෝගේ සුව කරන්න එකම එක ක්‍රමයයි තියෙනවා. ඔබතුමා මේ රජයේ අතහැරලා අහවල් වනාන්තරයකට ගිහිල්ලා අහවල් පොරජාති කපා ගස්වලු පුතු කපා කාලයක් හිටියොත් නම් ඔය රෝගී සුව වෙනවා කියලා කිව්වොත් රජකම අතහැරලා කැලේට ගිහිල්ලා පොළ පුතු කපා ජීවත් වෙන්නේ නැති වේද? ජීවත් වෙනවා. ඇයි ඒ? නොමැරීම කියන එක රජකමටත් වඩා වටින නිසා. හැබැයි හොඳට මතක තියාගන්න ඒ නොමැරීම නොමැරින්න බෑ මරණය ටිකකට කල් දාගන්න එක. මරණය ටිකකට කල් දාගන්න එක රජකමටත් වඩා වටින නිසා. එතකොට ඉමුතුන් හිතන්න සදාතනික වූ ජරා මරණ දුකේ මිදෙන ධර්මයක් හැමෙදි අපිට අතහරින්න බැරි මොනවද කියන එක. රජ කෙනෙක් තාවකාලික මරණය කල් දාගන්න උනත් කැමති රජකම අතහරින්න නම් සදාතනික ජරා මරණ දුකේ නිදර්ශන ධර්මයක් හැමෙදි අපිට අතහරින්න බැරි මොනවද කියලා ඉමුතුන් මොනවද හිතන්න. ඒකයි ඉමුතුන් බුදුහාමුදුරුවන් කාලේ මේ ධර්මය හැමබුදු රජුගේ රජකම අතහැරුවේ සිටුරු සිටුකම් අතහැරියේ මහා ධන වේරිය ධනය අතහැරලා පාත්‍රයක් කබලක් අතට අරගෙන ගෙයක් ගෙයක් ගානේ බත්තුගා කකා ගියේ විමුක්ති ධර්මයේ ධර්මයට ගෞරව කිරීම ධර්මය වෙනුවෙන් ධර්මයට ජීවිතය පූජා කරලා අනිත් කිසිම දෙයකින් මුදිතෙන් මුදෙන් නැහැ කියලා දැක්ක නිසා ඉතින් පින්වත්නි ඔයගලන්ට හරි වාසනාවන්තයි ඔයගලන්ට අදවස ජාම්දලක් තියෙනවා සදාතනිකව එක ජීවිතයක මරණය කල් දාගන්න දෙවි එක ජීවිතයක මරණය නෙදෙන්නේ නෙවි සදාතනිකව ජරා මරණ දුකෙන් නිදහස් වෙන ධර්මයක් මාර්ගයක් ඒ නිසා බොහොම ආදරෙන් ශාසනය සිදු කරන්න තමන්ගේ වටපිටාව මොනතරම් විසමකාරී වටපිටාවක් වුණත් මොනක් තියෙන ශ්‍රද්ධා සම්පන්න සත්පුරුෂ කෙනා ඒවා කෙනාට ඒවයේ තරම් දෙයක් නෙවෙයි. සසර පරතරක් හොයන කෙනාට මේ ලෝකයේ තුල සාරවත්යක් ලැබෙන්නේ නැහැ. එයා දකින්නේ ලෝකයේ තුල එකම වේදිකාව රංගපාන නාට්‍යයක් විතරයි කියලා. ඒ නිසා ඒ බවත් සිහි තබාගෙන මේ සදාතනික ජරා මරණ දුකෙන් ඈතර වෙන්න අපිට උපකාරී වෙන ධර්මඥානය ලබා ගන්න ඕනේ කියන කරුණාදාසින් හැම දිනම මෙතනින් මේ ධර්මය ශ්‍රවණය කරන්නට ඕනේ. මුතුනි මම අද මාතෘකාවක බුදුදාන වහන්සේ දේශනා කරනවා සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බිදි දුක්ඛේ සමුදය සිටිය. සියලු සංස්කාරය අනිත්‍යයි කියලා යම් කලක විදසු නොනින් දැක්කොත් එදාටයි දුකේ කලකිරෙන්නේ. ඒ කලකිරීම නිවනට මගයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒබඳු කලකිරීම කැතිරිච්ච කෙනයි නිවන් දකින්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ මාතෘකාව යටතේ මේ කතාව මීට පෙර ධර්ම දේශනා කළා තියෙනවා. නමුත් මට මෙතනදී සබ්බේ සංඛාරා කියනකොට සියලු සංස්කාරයෝ කියන්නේ මොනවද? ඒව අපේ ජීවිතේ දකින්න කොහොමද කියලා කවුරුත් දන්නේ නැහැ. කවුරුත් දකින්නේ නැහැ කියලා මට හිතුණා. එහෙම නෙවෙයි මේකේ අර්ථය තමන්ගේ ජීවිතෙන් දකින්න විදිහටම පෙන්වනවා. පෙන්වලා මෙන්න මේ විදිහටයි සියලු සංස්කාරයෝ අපේ ජීවිතේ අරමුණක් ගන්න අපිට හම්බ වෙන්නේ කියලා පෙන්නලා එබඳු ධර්මයන්ගේ අනිත්‍ය දෙය බලන්න ඕනේ අනිත්‍ය දකින්න මොන විදිහද කියලා පහතලා දුන්නොත් වටිනවා කියලා හිතනවාට. ඒ නිසා අද මම මේ වෙනද කරපු ගාථා මාතෘකා කරලා වෙනත් ක්‍රමයකටයි ධර්මදේශනා කරන්නේ. මොකද එකම මාතෘකාවක් තුන සමහර අය හිතන්න පුළුවන් මෙදාසුවන් වහන්සේ දේශනා කළේ මහා විනයක අද වෙන එකක් කියන්නේ එකම ගාථාවක් තුන බුද්ධ ගණනත්වයේ මත පරියාය නැත්නම් ක්‍රමනාත්මකයේ මත බොහෝ ක්‍රමවලට දේශනා කරන්න පුළුවන්. එතකොට ඒක දේශනීය ප්‍රඥාවේ හැකියාව අර්ථය අඩුවෙන් වෙන්නේ නැහැ. එකම වස්තුවක එකම දෙයක මේ පැතිකඩ වලින් පෙන්වන්න පුළුවන් කමක් තියෙනවා. එතකොට මේ සබ්බේ සංඛාර අනිච්චාති කියන ධර්මතාවයේ තවත් එක්තරා පැතිකඩකින් බලවහම දෙන්න ආකාරය. ඒ නිසා හැමදේම වරම වෙනවායි අර්ථ. එතකොට සබ්බේ සංඛාර කියනු සබ්බේ කියන වචනයක් කියවහම බුදුරජාණන් වහන්සේ කොතන පහදී එතන නිෂ්පර්යාය මෙතනදී ධර්මයේ කොටස් දෙකකට බෙදෙනවා පර්යාය නිෂ්පර්යාය කියලා. පර්යාය කියලා කියන්නේ එක ප්‍රදේශයක්, එක ක්‍රමයක්, එක පැත්තක්, එක පැතිකඩක් විතරයි. එතකොට නිෂ්පර්යාය කියලා කියන්නේ එක ක්‍රමයකට නෙමෙයි ඔක්කොම ක්‍රම හසු වෙන විදිහට. අපි උපමාවකින් පින්වතුන්ට මතක් කළොත් දෙවියෙක් වෙන්න තියෙන පාර මොකද්ද? නැත්තම් අපි කියමුකෝ දෙවියෝ මිනිස්සුව මැරෙනවද කියලා අහුවොත් එක පාරයක් ඔව් මිනිස්සුව මැරෙනවා කියලා කියන්නේ. එතකොට සියලු සත්ත්වයෝම මැරෙනවද කියලා අහුවාම ආයෙත් බ්‍රහ්මියෝ ගැනයි දෙවියෝ ගැනයි අහන්න ඕනේ නැහැ. දෙවියෝ මැරෙනවද කියලා අහුවොත් දෙවියෝ ගැන විතරයි අහුවොත්. මිනිස්සුව මැරෙනවද කියලා අහුවොත් මිනිස්සුව ගැන විතරයි. ඒක පරියාය. සියලුම සත්‍යය මරණවාද කියලා හෙවු නිස්පර්යාය ඔක්කොම වෙලා එක වචනේ. අන්න ඒ වගේ දැන් සංස්කාර ගැන කතා කරනහම එක එක විදිහට අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා කතා කරන්න පුළුවන්, සංගත සංඛාර කියලා කතා කරන්න පුළුවන්. මෙතනදී සම්මේ සංඛාරා කියලා කියන සියලුම සංස්කාරයන් අයිති වෙලා තියෙනවා. එහෙමද? සබ්බේ සංඛාරානිච්ඡාති කියන සියලුම සංස්කාරයන්ගේ අනිත්‍ය දකින්නවා. එතකොට සියලුම සංස්කාර කියලා කියනකොට මේ සියලුම සංස්කාර කියන මාතෘකාව කොටස් හතරකට බෙදන්න පුළුවන්. හොඳට ගන්න සබ්බේ සංඛාරා කියනකොට ඉතුරු නැ සියලුම සංස්කාර ගැන කියනවා. සියලුම සංස්කාර කියන වචනේ ආපහු අපිට විදුහම සංඛත සංඛාර අභිසංකත සංඛාර අභිසංකරණක සංඛාර පයෝග අභිසංඛාර කියලා සංඛාරේ කොටස් හතරකට බෙදෙනවා. මම ඒක පැහැදිලි කරන්නම්. සංඛත සංඛාර කියලා කියන්නේ හේතුන්ගෙන් ප්‍රත්‍යයන්ගෙන් සකස් වෙච්ච හේතුන්ගෙන් නැත්නම් ප්‍රත්‍යයන්ගෙන් සකස් වෙච්ච කියන අදහසින් සංඛතයි කියලා කියනවා. සකස් වෙච්ච අර්ථයෙන් සංස්කාර වෙනවා. අභිසංකත කියලා කියනවා විපාක වශයෙන් හටගත්ත. කර්මයකට විපාක වශයෙන් හටගත්ත ටිකද කියනවා අභිසංකත සංඛාර කියලා. අභිසංකරණක සංඛාර කියලා කියනවා කර්මවලට. පුඤ්ඤාභිසංකාර, අපුඤ්ඤාභිසංකාර, ආනිච්ඡාභිසංකාර කියලා කියන්නේ. ඒ කර්ම නැත්නම් අවිද්‍යාවච්ච සංඛාර කියලා කියන්නේ. ඒ අභිසංකරණක සංඛාර. ඊට පස්සේ ප්‍රයෝග අභිසංඛාර කියලා කියනවා කර්ම ක්ෂය කිරීම පිණිස පවතින කර්ම. එහෙම නැතිනම් ලෝකෝත්තර මාර්ගසිතක ඵලසිතක යෙදෙන චේතනා කර්මයක්. හැබැයි ඒ කර්මය කර්ම ක්ෂය කිරීම පිණිස උපකාරයි මිසක කර්ම රැස්වීමට උපකාර නැහැ. ඒ නිසා එක කියනවා ප්‍රයෝග අභිසංඛාර කියලා. මෙන්න මේ ධර්මතා හතර අපේ ජීවිතයෙන් අපි දැනගන්නට ඕනේ ඉස්සෙල්ලා. සංකත සංකාරේ අපි අපේ ජීවිතයෙන් හඳුනගන්නේ කොහොමද? අභිසංකත සංකාරේ හඳුනගන්නේ කොහොමද? අභිසංකරණක සංකාරය නැත්තම් කර්ම කියන එක හඳුනගන්නේ කොහොමද? නැත්තම් පයෝග අபிසංකාර නැත්තම් කර්මයෙන් නිදහස් වීම පිණිස පවතින කර්මයක මොන වගේ මානසික මට්ටමකටද කියන කාරණාව අපි ජීවිතයෙන් දකින්නට ඕනේ. අපි මෙහෙම ගත්තොත් ඒ කියන්නේ අපිට අරමුණක් අරමුණක් ගානේ ගත්තොත් මේක විස්තර කරන්න පුළුවන්. අපි කියමු ඇහැට පෙනෙන රූපයක් ගන්න. මේ ධර්මතා හතර ඇහැට රූපයක් හම්බෙනකොට මේ ධර්මතා හතර යෙදෙන්නේ කොහොමද කියන කාරණාව. කනට සද්දයක් ඇහෙනකොට මේ ධර්මතා හතර යෙදෙන්නේ කොහොමද කියලා මේ ස්පර්ශ ආයතන 6 මොකද කියන හැම කර්මයක්ම තියෙන මේ ස්පර්ශ ආයතන 6 තුල වුණලා තියෙන්නේ පැහැදිලිද? මේ ස්පර්ශ ආයතන 6 පරිබාහිර ධර්මපාදයක් හම්බෙන්නේ නැහැනේ. රූපය කියලා කියන්නේ සංකතය කියලා කියන්නේ කුසල අකුසල උත්තම ටික තියෙන ස්පර්ශ ආයතන 6 මතනේ. අපි ඇහැට රූපයක් පෙනෙනවා කියන ධර්මතාවය ගන්න. ඇහැට රූපයක් පෙනෙනකොට ඒ රූප දකින්න ඇහැ තියෙනවා නම් ඒ ඇහැට හමු වෙන වර්ණ සටහනක් නැත්තම් වර්ණ රූපයක් තියෙනවා නම් ඒ ඇහැයි ඇහැට හමු වෙන රූපයයි කියන්නේ කර්මයක් නෙවෙයි. කර්මයක විපාකිකුත් නෙවෙයි. ලෝකෝත්තර ධර්මතාවයකුත් නෙවෙයි. ඒ නිසා ඇහැ ඇහැට හම් වෙන රූපය ආйти සංකත සංකාරය පත්‍යෙන් සකසෙච්ච එක කනබල ආහාර පත්‍යෙන් සකසෙච්ච එක. එතකොට අවිද්‍යා කර්ම තණ්හා කියන ටික ආහාරයට උපකාර වෙලා ආහාරය නිසා මේ ඇහැ හැදෙනවා. ඇහැ නිසා රූප හැදෙනවා. එතකොට ඇහැ රූපය දෙකයිති ඔය කියපු සංස්කාර හතරේ සංකත සංකාරයටයි. පැහැදිලිද? ඊට පස්සේ ඒ ඇහැ රූපය දෙන්න නිසා රූප දකින්න හිත උපදිනවනේ. අපි එකට කියනවා මොකද්ද? චක්කු විඥානය කියලා. ඒ සිත සමග රූප දැනගන්න සිත සමග එකට උපදිනවා චක්කු සම්පස්ස. චක්කු සම්පස්සෙන් උපන්න වේදනාව රූප සංඥා රූප සංචේතන කියලා චෛතසික සිතිවිලි ටික. ඒ චක්කු විඥානයේ ඒ සිතිවිලි ටිකයි අයිති විභාගයකට. ඒ කියන්නේ අභිසංකත සංකාර. හොඳට ගන්න ඇහැ රූපය දෙක අයිති මොන සංකාරයටද? සංකත සංකාරයට. ඒ දෙන්න ගැටිලා උපදින සිත චක්කු විඥානයේ අයිති උගේටද? අභිසංකත සංකාර. ඔන්න මේ දෙන්න එක පැත්තක්. එක පැත්තක් කියන්නේ සම්පූර්ණම පුරාණ කර්ම භවය නියෝජනය කරමින් තමයි මේ දෙන්න තියෙන්නේ. මේ ටික මේ ඇහැ රූපයත් කියන ටිකේ හෝ ඒ දෙන්න ගැටිලා උපදින චක්කු විඥානය එයින් උපදින ඒ ස්පර්ශයෙන් උපදින වේදනා සංඥා චේතනා කියන ටික හෝ ඒ කියන්නේ ඒ චක්කු විඥානේ වේදනා සංඥා චේතනා කියන ටික උපන්න කියන අපිට යමක් පේනවා කියන කොට. හැබැයි හොඳට මතක තබා ගන්න පෙනෙනවා කියනකොට පෙනෙනදී දැනගන්න බව නෙවෙයි. පෙනෙන බව. පෙනෙන බව. පෙනෙන බව කියනකොට පුංචිම පුංචි ලදරුවෙකුට වුණත් මේ අරමුණ පේන්න පුළුවන් නේද? නමුත් එයාට අමුතු දැනගැනීමක් නැහැ. ඒ වගේ කිසිම දැනගැනිල්ලකින් තොරව කිසිම මානසික විනිශ්චයකින් අදහස් වලින් තොරව කිසිදු විස්තරයකින් තොරව ඇස් ඉදිරිපිටට රූපේ පෙනීම මාත්‍රේ පමණයි අයිති මෙන්න මේ පුරාණ කර්මෙන් හටගත්තා කියන ටිකට. පුරාණ කර්මෙන් හටගත්තා කියන ටිකට. පුරාණ කර්මයෙන් හටගත් කොටසට සංඛාරයන්ගේ දෙකක් අයිති වෙලා තියෙනවා. මොකක්ද? සංකත සංඛාර සහ අභිසංකත සංඛාර කියලා තියෙනවා. මොනද ඇහැට පෙනෙන ටික? පෙනෙනවා. හැබැයි පෙනෙන දේ ආරම්භය රාග ද්වේෂ මෝහ වශයෙන් කිසිදු විදිහක මනස හැසිරීමක් මේ තුල කරන්න බෑ. පෙනී මාත්‍රේ විතරයි. මේ පේනවා කියන ටික විතරයි සීමා නොකරනද මනස. පෙනෙන දේ අහවල් දේ කියන විස්තරයක් නෑ. ඔබට මම පහසු වෙන උපමාවක් ගන්නම්. මෙතනත් මම කතා කරලා තියෙනවා. කිසිම අපි කීප දෙනාට කිසිම කෙනෙක් නොදන්න භාෂාවකින් කවුරු හරි ඇවිල්ලා කතා කරුවොත් අපිට සද්දය ඇහෙන්නේ නැහැ. ඒ සද්දය අහන කනත් අයිති සංකත සංකාරය. ඒ දෙන්න ගැටීම නිසා උපදින සෝත විඥානය ඒ සද්දය ඇහෙන බව දැනගන්න සිත සිතුවිලි ටික අයිති අභිසංකත සංකාරයට. නමුත් ඒ සද්දය අපිට ඇහුනට ඒ සද්දය ආරම්භය අපිට මොනවද තේරෙන්නේ? කිසියම් භාෂාවක් අපි දන්නේ නැහැ සද්දය ඇහෙනවා. නමුත් එයා මට මං ගැන හොඳක් කිව්වා කියන අදහසක් අපිට එයිද? නැහැ. එහෙමනම් මං ගැන නුගුණයක් කිව්වා, මට දෝෂාරෝපණයක් කළා, මට දැන්න කියන එකක් අපිට තේරෙයිද? නැහැ. එහෙනම් එයා මෙන්න මේ වගේ දෙයක් ගැනයි අදහස් කරන්නේ කියන එක ගැන හැමෝම හොයිද? නැහැ. අපේ මනසේ කිසිම චිත්‍රයක් මේ සත්‍යාරම්භය නැහැ. ඒකින් වෙලා තියෙන්නේ අපිට හිතින් කීම් කිරින් කරන්න ඉඩ නැති කරා නේද? හොඳයි. මොකටකට පින්වතුන්ගේ මනස යොමු කරන්න කිසිම විටකදී අපි අහලා නැති භාෂාවකින් කෙනෙක් කතා කළොත් ඒ වචන ටික සද්දය ඇහේ. නමුත් ඒ වචන ආරම්භය කිසිම දෙයක් හිතන්න කියන්න කරන්න අපේ මනසේ යෙදෙන්නේ හැකියාවක් නැහැ කියන කමට යොමු කරන්න. එතකොට සද්දය කියන එක මොනතරම් අහිංසකම අහිංසකද? සද්දයකින් අපිට කිසිම හානියක් කරලත් නැහැ, කිසිම ලාභයක් කරලත් නැහැ. එතකොට දැන් මම මේ කතා කරනකොට ඇහෙන සද්දේ ඇත්තත් ඒකයි. අපි එදිනෙදා කතා කරන අපිට තේරෙනවා කියන දේවල් ඇහෙන සද්දේ ඇත්තත් ඒකයි. පිටතින් එන සද්දේ හැම සද්දයකම ඇත්ත ඔච්චරක තමයි. පුරාණ කර්මයට ලැබෙන කොටස ලැබෙන ටික. නව කර්ම තමයි ඒ සද්ද ඇහෙනවත් එක්කම අපේ මනසේ ඇති වෙන ගති ටිකක් තියෙනවනේ, තේරෙනවනේ. මෙන්න මේ තේරෙන එක. හැබැයි තේරිච්ච පමණකින් නව කර්ම වෙන්නේ නැහැ. ඒක ලිහෙන ක්‍රමයකුත් තියෙනවා. මම ඒ ටික පැහැදිලි කරන්න. දැනට මට අවශ්‍ය කන ඉදිරිපිටට ආපු සද්දය අපි තුල කිසිම හැඟීමක් ඇති කරගන්න සමත් නොවුණු සද්ද මාත්‍රයක් විතරයි කියන හැඟීම දෙන්නයි මට දැනට ඕනේ. ඒක තේරුණානේ? ඒ උපමාවම ගන්න ඇස් ඉදිරිපිටට එන රූපය අපි තුල කිසිම හැඟීමක් ඇති කරන්න සමත් නොවී අපි අකමැති රූප ඇස් ඉදිරිපිටට ඇවිල්ලා නැහැ, කැමති රූප ඇස් ඉදිරිපිටට ඇවිල්ලා නැහැ, හොඳ රූප නරක රූප ඇස් ඉදිරිපිටට ඇවිල්ලා නැහැ, ප්‍රියමනාපය දකින රූප ඇවිල්ලා නැහැ, අප්‍රියමනාපය දකින රූප ඇස් ඉදිරිපිටට ඇවිල්ලා නැහැ. ඇහැට අහිංසකයි, ඇහැ ඇස් ඉදිරිපිටේ රූපයට අහිංසකයි. බොහෝම උපේක්ෂා සහගත කිසිම දැනුමක් අපි තුල ඇති කරන්න සමත්කමක් නැති දර්ශන මාත්‍රයක් විතරයි පෙනෙන අවස්ථාව. ඔය පෙනෙනවා කියන පැත්තට නැත්තම් පෙර කර්මයෙන් හටගත්ත කියන ටික අපිට හම්බ වෙනකොට සබ්බේ සංඛාර කියන පොඩේ සංඛාර දෙකක් තියෙනවා. සංකත සංඛාර සහ අභිසංකත සංඛාර. හරිනේ? දැන් මේ පෙනෙන දේ සහ ඇහෙන ගඳ සුවඳ ලබන ස්පර්ශ කරන මේ ස්පර්ශ ආයතන හයෙම प्रथम अवस्था वो होगा, तमंग एक दुल्हन है, पिनिन दे एक तमंग है, तमंग एक पिनिन दे ने पुद्गल है ने मिटन धर्मतार्य पिनिन और किन धर्मतार्य ऐन और किन धर्मतार्य ये अरम्य हितीन कीन किरीन मुकुवत करान बुलवां कमक ने इट पर से मिटन दी මේ සංකත සංකාර සහ අභිසංකත සංකාරයන්ගේ ඇත්ත ඇති හැටි දැක්කේ නැත්තම් ඒ කියුවේ ඇහත් රූපයක් කියන දෙකේ ඇත්ත ඒ නිසා උපදින චක්කු සම්පස්සේ චක්කු විඥානේ චක්කු සම්පස්සේ කියන නාම ධර්ම ටික තවටත්කින් ගත්තොත් අපිට යමක් පෙනෙනවා කියන තැන නිර්මාණය වෙලා තියෙන ධර්මතාවකේ ඇත්ත දැක්කේ නැත්තම් පෙනෙනවා කියලා කියන්නේ මෙන්න මෙහෙම සිද්ධියක් නේද කියලා පෙනෙනවා කියන සිද්ධිය පෙවුනේ නැත්තම් පෙවුනේ නැත්තම් ඒ පෙනෙනවා කියන සිද්ධිය ඇත්ත නොදන්නාකම නිසා අපි තුල අභිසංකරණක සංඛාර ඇති වෙනවා අභිසංකරණක සංඛාර කියලා කිව්වේ පුඤ්ඤාභිසංකාර අපුඤ්ඤාභිසංකාර ආනිජ්ජාභිසංකාර හැබැයි ඒ සංඛාරය අපි තුල ඇති වෙන්නේ පෙනෙන දෙයින් ඉඳලා නෙමෙයි පෙනෙන දේ ඇත්ත ඇති හැටි නොදන්නාකම නිසායි මේ අභිසංකරණක සංකාර නැත්නම් කර්ම අපි ගාව ඇති වෙන්නේ ඒකයි අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා කිව්වේ ඒකට මේ කර්ම නැත්තම් අභිසංකරණක සංඛාරය හැම වෙලාවෙම ඇති වෙන්නේ අවිද්‍යාව නිසායි. මොකක්ද මොන කුමක අවිද්‍යාවද? සංකත සංඛාර සහ අභිසංකත සංඛාර කියන දෙකේ ඇත්ත නොදැක්කොත් ඒ ඇත්ත නොදැකීම නිසා අභිසංකරණක සංඛාරය ඇති වෙනවා. ඊට පස්සේ සංකත සංඛාර සහ අභිසංකත සංඛාර නැත්තම් ඇහැ රූපයයි යෙදෙන නිසා උපදින නාම ධර්මයි. කියන ටිකේ ඇත්ත ඇති හැටි දැක්කොත් දකින්නවා නම් ඒ ඇත්ත ඇති හැටි දැකීම දකින්න බව කියනකොට අවිද්‍යාව නැහැ අවිද්‍යාවත් උපදින අභිසංකරණක සංකාර නැහැ ඒ ඇත්ත ඇති හැටි දකින්න කම තුලම නිර්මාණය වෙලා තියෙනවා ප්‍රයෝග අභිසංකාර කියන්නේ කොහොම සරල කාරණාවක් මම කියන්නේ අභිසංකරණක සංකාර කියලා කියන්නේ සසර ඇති කරන මාර්ගය සසර ඇති කරන කර්ම. පයෝග අභිසංකාර කියලා කියන්නේ කර්ම ක්ෂය කරන කර්ම ලෝකෝත්තර මාර්ගය. දැන් මේ පරවල් දෙකක් කියලා කිව්වේ එකක් සසර ඇති කරන කර්ම එකක් සසර නැති කරන සසරේ නිදෙන චේතනා කර්ම. කර්ම කියලා කිව්වට ඒක දැනගන්න කර්ම ක්ෂය කරන කියන සපෞතර කර්ම. මොකද බුදුරජාණන් වහන්සේ කර්ම හතරක් දෙන්නලා තියෙනවා. කලු කර්ම, සුදු කර්ම, කලු සුදු කර්ම, කලුද නෝ සුදුද නෝ කර්ම ක්ෂය කිරීම පිට පෞතර කර්ම කියලා. කර්ම හතරක් දෙන්නලා තියෙනවා. එතකොට මෙතනදී කලුද නෝ සුදුද නෝ කර්ම සේකිරේ කියන සපවතන කර්මයට තමයි පයෝග අභිසංකාර කියලා කියන්නේ ඒ හැම වෙලාවෙම යෙදෙන්නේ ලෝකෝත්තර මාර්ග සිතක ඵලසිතක ලෝකෝත්තර මාර්ග සිත ඵලසිත කියලා වෙනම මොකක් දකින්න එපා ඒ කියන්නේ සංකත සංකාර අභිසංකත සංකාර කියන ධර්මතා දෙකේ නැත්තම් ඇහෙන් යමක් දකිනකොට දකිනවා කියන ඇහැ ගැන ඇහැට පෙනෙන රූපය ගැන ඒ දෙන දැනගන්න හිත ගැන පවතින ඇත්ත ඇති හැටි දකින බවට කිව්වා ඒ දකින්ට උදව් වෙන ඇත්ත ඇති හැටි දකින්ට උදව් වෙන චේතනාවලට පෙන්වුවා මොකද්ද පයෝග අභිසංකාර කියලා දැන් අපිට හොඳ උත්තරයක් හම් වෙනවා මෙහෙම ඇහෙන් යමක් පෙනෙන දකින්නකොට පෙනෙන මට්ටම දකින්න මෙතනදී නැවතත් අවධාරණය කරනවා පෙනෙන මට්ටම කියනකොට
කිසිම ක්‍රියා ප්‍රිය ලාභ අලාභ යස ආයස නින්දා ප්‍රසන්න සැප දුක් කියන ධර්මතා අටෙන් එකක්ව තමන් තුළ උපදවන්න මේ පිළින සතන් සමත් නැහැ කියන කාරණාව දැනගන්නට ඕනේ. ධර්මතාවයක් විතරයි පිළින. සැබෑවින්ම හැම කෙනාගේම ජාති ආගම් පක්ෂි පන්ත කුල ભેදයන්ගේ තොර සත්‍ය තමයි ඇස් ඉදිරි පිටට හම්බ වෙනදී දර්ශන මාත්‍රයක් පමණ. එතකොට ඒක පුරාණ කර්මයන්ට සංකප්ප සංකාර අභිසංකප්ප සංකාර නැත්තම් හේතු ප්‍රත්‍යයෙන් හටගත් සහ කර්මයන්ගේ විපාකයක් කියන කාරණා දෙකෙන් නිර්මාණය වෙච්ච එක අන්තයක්. ඔකට කියනවා ස්පර්ශය අන්ත කියලා. තවදැත්තකින් ගත්තොත් ස්පර්ශය අන්ත කිව්ව හැකි. අතීත අන්තය කියලා ගත්ත හැකි. මේ පෙනෙන තැන ඇත්ත ඇති හැකිය නොදන්නකොට නොදකිනකොට ඒ නොදන්නා කම නිසා නොදකින කම නිසා තමන් තුළ කුසල අකුසල ආනිජ ස්වභාවයේ යුක්ත සිටින් කීම් කිරින් ඇති වෙනවා නම් මෙන්න මේ ටික ස්පර්ශ සමුදය පැත්ත නැත්තම් නව කර්ම මේකට අභිසංකරණක සංකාර. ඒ පෙනෙන ඇහැ රූපය ගැන ඇත්ත ඇති හැටි දන්නවා නම් දකිනවා නම් ඇත්ත ඇති හැටි දන්නවා නම් දකිනවා නම් ඒ දන්නා වූ දක්නා වූ මට්ටමේ චේතනා ටිකට පයෝග අභිසංකාර. එතකොට අපිට මෙතන හරියටම සංදිස්ථානයක් හම්බ වෙනවා. දෙකටක් කියලා කිව්වේ ස්පර්ශාන්තය සහ ස්පර්ශ සම්භයන්තය නැත්නම් අතීතාන්තය සහ අනාගතාන්තය කියන එක. පෙනෙන ඇහෙන දැනෙන දැනගන්න මට්ටම් ටික ස්පර්ශාන්තය අතීතාන්තය පුරාණ කර්ම ඝටක තුන විපාක කියලා මතක් කරනවා. එතකොට ඒ ටිකේදී කිසිම කෙනෙකුට මේ ස්පර්ශ ආයතන හයේ ප්‍රථම මට්ටමේදී අම්මා තාත්තා දුව පුතා ගෙවල් දොරවල් රන් රෙදි මුතු මෙනි ද්‍රව්‍ය කර්ම කිසි දෙයක් නැහැ. ලෝකයේ ශුන්‍යයි කියලා කියන්නේ උදේට ඇහැ රූපේ ලෝකේ කන සබ්දේ ලෝකේ නාසයේ ගන්ධේ ලෝකේ දිව රස ලෝකේ කය පොට්ටබ්දේ ලෝකේ ලෝකයේ තුල මෙයාට ශුන්‍යත දර්ශනයක් තමයි තියෙන්නේ. ලෝකයේ තුල අනිමිත් දර්ශනයක් තමයි මෙයාට තියෙන්නේ. ලෝකයේ තුල අපරිහිත ධර්මතාවයක් තමයි තියෙන්නේ. අපිට ලෝකය කියලා හම් වෙච්ච තැන ශුන්‍යත අනිවිත අපරිහිත බව. ඒ කියන්නේ අර කවදාවත් හම්බ නොවෙච්ච සත්‍ය නොදන්නා භාෂාවකින් කතා කරන සත්‍යයක් ඇහෙනකොට කැමති වෙන්න ප්‍රාර්ථනා කරන දේවල් අපේ මනසේ නැවෙන්නේ නැහැ. හැම වෙලාවෙම අනිවිත ශුන්‍යත අපරිහිත බව බලන්න තමන්ගේ මනසට බාහිර වස්තුන්ගේ පැත්තෙන් නෙමෙයි මේක බලන්න ඕනේ. පින්වතුන් අනිමිත්ත අපරිහිත ශුන්‍යත බව බාහිර ආයතනයෙන් හොයන්න යනවා නම් එපමණකින්ම නිවන වැරදිලා. නිවන කියන එක නැතිනම් අසංකත බව සාක්ෂාත් වෙන්න ඕනේ තමන්ගේ මනසේ මනස පැත්තේ. තේරෙනවා නේද? කවුරු හරි එකෙන් සද්දයක් ඇහෙනකොටම ඕගලන්ට තේරෙනවා නම් ඕගලන්ට නිමිත්තක් තියෙනවා නේද? එතකොට ඇහෙන සද්දයක් ඇහෙනකොටම ඔගලට යම් ද්‍රව්‍ය කාරණා මනසට නැවෙන්න ප්‍රාර්ථනා කටයුතු කැමති වෙන දේවල් ඒ තුළු තියෙනවා. එතකොට ප්‍රණිදි කියන්නේ ප්‍රාර්ථනා. අප්‍රණිදි කියන එක තමයි අප්‍රණිත කියන ප්‍රාර්ථනා නැහැ. ඒද සද්ද පැත්තෙන් නෙමෙයි සද්ද ඇහෙනකොට මනස පැත්තෙන් බලන්න. ඒ කවදාවත් කථානුකූල භාෂාවක් ඇහෙනකොට තමන්ගේ මනසේ ඒ සද්දය අනුව කොමන විදිහක හෝ නිමිති හම්බ වෙලා තියෙනවද නැහැ. එහෙනම් මනසේ අනිමිත්ත දෙයාවෙදී නැද්ද? අනිමිත්තයි. ඒ සද්දය අනුව කොමන හෝ ප්‍රාර්ථනාකට ද්‍රව්‍යයක් තමන්ට හම්බ වෙලා තියෙනවද? මට මේක තියෙනවා හොඳයි කියන අදහසක් හම්බ වෙනවද? නැහැ. අප්‍රණීතයි. ඒ සද්දය ඇහෙනකොට අසුඤ්ඤ කරදර මොනවා හරි ද්‍රව්‍ය කාරණා ඔයගලට හම්බ වෙලා තියෙනවද? නැහැ. ද්‍රව්‍ය කාරණාවලින් තුන්ය නේද? එතකොට මේ සද්දේ සැබෑම ස්වභාවයට හිත දැමුවොත් ඔය මනසේ අනිමිත්ත අපනිහිත ශුන්‍යත ස්වභාවය ගොඩ නැගෙන්න ඕනේ. පින්වත්තුන් මතෙදී මම අවධාරණය කරන දෙයක්, අපි බොහෝ දුරකට අනිමිත්ත අපනිහිත ශුන්‍යත බව කියන ලක්ෂණ ටික ඇහෙනකොට බලාපොරොත්තු වෙන්නේ කිසියම් දෙයක් හමු නොවන බාහිර හිස් බව මවා ගන්න. නමුත් හිස් බව හෝ නොහිස් බව ගොනු වෙලා තියෙන අපේ මනසේ අපිට බාහිර භෞතිකය ගැන වග කියන්න බෑ. එතනින් අපි සසරකට වැදුනේ නැහැ, සසරෙන් මිදුනේත් නැහැ. අපි හැම කෙනාගේම මනස පැත්තෙනුයි සසරයට වැදුනේ, සසරෙන් මිදෙන්න වෙන්නේ. ඒ නිසා මේ කතා කරන ටික හොඳට ගන්න, ගොඩාක් ගැඹුරු ධර්මතාවයක් මම ඉතින් මතක් කරන්නේ. ඒ වගේ ඇහැට පෙනෙන රූපය ආරම්භය පින්වතුන් ඇසිදෙන රූපයක් හම්බ වෙනකොට ඉදිරිපිටට එන රූපය ආරම්භය තමන්ගේ මනසේ නිමිති තියෙන්නේ නැත්තම් ප්‍රාර්ථනා කරන දේවල් තුල මනසේ යෙදෙන්නේ නැත්තම් අසුඤ්ඤ කර ධර්මයක් මනසේ නොයෙදුනොත් ශුන්‍යතාවයක් නෙතියෙන්නේ. ඔබලට ශුන්‍යත චේතනාවේ ජීවිතේම සත්‍යසත් වෙනවා. භාවනා කරනකොට එකතන ඉඳගෙන ඉන්නකොට ලැබෙන හිස් බවක් තුල මනස නිමිති නැතිකම නෙවෙයි මේ අරමුණු හම්බ වෙද්දී. එතකොට මොකද ප්‍රශ්නයක් වෙයි? එන්න කොහොමද අපි ජීවත් වෙන්නේ කියලා, කොහොමද රහතන් වහන්සේලා කතා කරන්නේ කියලා නේද? ඒ කියන්නේ දැන් ඔබලට පිටුතුට තේරෙන්නේ සද්දේ කියන එක කිසිම අපි තුල හැඟීමක් ඇති වෙනවා නම් ඇති වෙන දෙයට අයිති නැහැ කියන එක මේක ඇත්ත. නමුත් මෙතෙන්දී මෙහෙම ධර්මතාවයක් කියේ. අපි මෙහෙම කතා කරමු. දැන් මම මුලින් මතක් කළා සත්‍ය ස්වභාවයේ තමයි කිසියම් සිතින් කිරීමක් කරන්න ඉඩ නොතබා ශුන්‍යත ස්වභාවයෙන් කල ඉදිරිපිට පැමිණෙන ස්වභාවය තමයි සද්ද ඇත්ත කියලා. එතකොට මම දැන් කතා කරනකොටම ඔගලට තේරිලා ඉවරයි නේද? ඒ කියන්නේ අපි කර්ම රැස් කරගන්න එතකොට නෑ. මෙතන තියෙන තව පොඩි කාරණා. කර්ම රැස් වෙන්නේ මෙතන ඇත්ත නොදැක්කොත් කියන කාරණාව අපු මතක් කළානේ. අවිද්‍යාව පැත්ත සංකාර. සබ්දය ඇහෙනවත් එකම තමන්ගේ මනසේ තමන්ට මේ වචනයක් වචනයක් ගන්න තේරෙනකොට පින්වතුන්ට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ සබ්දය කන ඉදිරිපිට ආපු සබ්දය හරිම අහිංසකයි ශුන්‍යතයි. අපිට තේරුණා කියන්නේ සබ්දය ඇහෙනවත් එකම ඒ සද්දයට අපි කලින් සද්ද සංඥාවන් හුරු පුරුදු කරපු අදහස් ශනිකව සිහි කළ අපි දැනගෙන තියෙන්නේ කියන අවබෝධය ඔයගලන්ට ඕනේ. තමන් හිතින් උපද්දලා දැනගත්ත මිසක සද්දේ කෙලින්ම සද්දේ කියන දෙයකින් දැනුණා නෙමෙයි කියන කාරණාව ඕනේ. බැරි වෙලා එහෙම දැක්කොත් පින්වතුන්ට මේ මනසේ ඇති වෙන ගතිය මේ සද්දෙට බැඳලා වෙන්නේ නැහැ, ගැට ගැහුවා වෙන්නේ නැහැ, කර්ම රැස් වෙන්නේ නැහැ. ඒකම ප්‍රයෝගාවි සංකාර කියන එක නිර්මාණය වෙලා. කතා කරනවත් එක මේ සද්දය ඇහෙනවත් එකම තමන් තුළ ඇති වෙන ගති ටික සද්දය ඇත්ත දන්නෙත් නැහැ අහිංසකයි. එහෙම අහිංසක සද්දයක් නිසා ඇහෙනවත් එකම ශනිකව අපේ හිතේ සිහි කරගත්ත දෙයක් අපි දැනගත්තේ කියන එක නොදන්නකොට පින්වතුන් හිතාගෙන තමන්ගේ හිතේ ඇතිවෙච්ච ඔය ගතිය මේ සද්දෙට අයිති සද්දෙනු යාවේ කියලා සිතේ ඇති වෙන ගතිය සද්දයට බඳින තාක් ඔගොල්ලෝ ලෝකෙට බැඳිලා ඔගොල්ලන්ට නිමි තියෙනවා. එතකොටයි කර්ම රැස් වෙලා තියෙන්නේ. කිසිම දෙයක් කතා නොදන්න භාෂාවක් කතා කරන දෙයක් නිකුත් දන්නේ. දැන් මෙල එක වචනයක් ඇති ඔය අතරෙදි ඇහෙනකොටම අපිට හිතේ අදහසක් චිත්ත රූපයක් මවා ගන්න පුළුවන් වුණා නම් අපි දන්නේ සද්දය නිසා අපේ හිතේ මවාගත් එකක් කියලා දන්නේ නැති වෙනකොට අපි හිතාගෙන ඉන්නේ මේ හිතේ පිච්ච ගතිය අර සද්දට අයිති කියලා. එතකොට හිතේ පිච්ච ගතිය සද්දට බැඳහම සද්දයෙන් අපිට සැප දුක් විඳින්න පුළුවන්. උදාහරණයක් ඇහැට කිසිම භාෂාවක දෙයක් නොදන්නා මට්ටමේ සද්ද තමයි හැමදාම හම්බ වෙන්නේ. මේ රූප ඉස්සර ගන්න ඇහැට පෙනෙන රූප වල හැඩතල තියෙනවනේ. අපි මේ හැඩතලේ හිතනවා දුරකට ටෙලිෆෝන් එකක් කියලා. මේක හිතනවා ස්ටෝල් එකක් කියලා. මොකද මේ හැඩතලේ තියෙන ඕනම දේක අදහස අපිට එනවනේ. නේද? එතකොට මේ හැඩතල වලට ඇහැට පෙනෙන හැඩතල වලට හිතනවා වගේ සද්ද සංඥා සද්දෙත් හැඩතල තියෙනවා. ඒ හැඩ තලයක් තලයක් ගානේ අපි හිතලා තියෙනවා. මේ ඇහෙන වචන සද්දේ සද්ද සංඥා සද්දේ හිත මොනතර වේගෙන් කියලා බලන්න සද්දේ හැඩ තලයක් තලයක් ගානේ සිඳිකව. ඒ සද්දේට අපි හදාගත්ත අදහස් මේ සිහිවිලා තියෙනවා. සිහිවිලා තියෙනවා. එතකොට අපි කියමු කෙනෙක් බයිනවා කියලා. බයිනෝ කියන තැනක සැබෑම ඇත්ත තමයි කන ඉදිරිපිටට හම්බ වෙන්නේ එන්නේ කිසියම් භාෂාවක් අපි නොදන්නා මට්ටමේ භාෂාවක් කතා කරනකොට තියෙන සැබෑම ඇත්ත. හැබැයි මේ සද්දය අරබි අපි හිතින් කලින් හදාගෙන කියන මේව බයිදේවා කියලා. සද්දය ඇහෙනකොටම මට දැනන නේද මේ වචන කියලා මට දැනන නේද කියලා ටික අපි හිතින් සිහි කරගන්නවා. දැන් සද්දේ අහිංසකයි ඒක ස්පර්ශයන්දී සංකප්ප සංකාර අභිසංකප්ප සංකාර දෙක විතරයි තියෙන්නේ. සද්දේ ඇත්ත නොදන්නා කාලේ නොදන්නා කම නිසා ওই සද්දේට අපි හිතලා තියෙනවා නම් දැන්ද සද්දේ ඇත්ත නොදකින්කොටම වෙන්නේ මොකද්ද? අර බැන්නා මේ විදිහට දැන්න කියන අදහස ටික සිහි කරගන්න. සිහි කර ගන්නකොට දැන්න මේ විදිහට දැන්න කියන එක සිහි කරගත්තේ මම්ම නේද කියලා දැක්කනම් ඕගලන්ට බාහිර බැනුම් අහන සද්ද හම්බ වෙන්නේ නැහැ. බැරි වෙලා එතකොටම පයෝග අභිසංකාරය සිද්ධ වෙනවා. ඒ කියන්නේ කර්ම රැස් වෙන්නේ නැහැ. හිතුවේක ඔය සිතින් සිහි කරගත්තේ හිතනම නැති වෙනවා. ඇහුම් එක කණයි සබ්දයයි දෙක නැති වෙනකොටම නැති වෙනවා. සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය සාක්ෂාත් වෙනවා. කර්ම නැහැ. නමුත් දැක්කේ නැත්තම් මම සිහි කරගත්තා නේද කියලා දැක්කේ නැති වෙනකොට පෙන්වන්නේ අවිද්‍යාව වැඩ දෙකක් කරනවා. සද්දේ ඇත්ත නොපෙන්නනෝ මේ සංකාරය රැස් කරනවා. මේ හිතේ හිටපු ගතිය නැත්තම් මට බැන්න නේද කියන ගතිය මට බැන්න නේද කියන ගතිය බාහිර වස්තුවට ඈඳලා තමයි ගැට ගහලා තමයි තමන්ට තේරෙන්නේ දැනගන්නේ. එතකොට ඕගොල්ලන්ට හැමදාම බාහිර සද්දෙන් බැනුම් අහලා තියෙනවා. තේරෙන්නේද? අපි ඉබන් මේ බාහිර සද්දෙන් සතුටු වෙනකම් බාහිර සද්දෙන් බැනුම් අහනකම් බැනුම් අහන්න පුළුවන් නම් ඒ අවිද්‍යාව තුළින්ද ලක්ෂණය. එතකම්ම අපි අසරණයි. අසරණයි කියලා කියන්නේ ඇයි? අපිව අඬවන්න ඕන ලෝකයට පුළුවන්, අපිව සතුට කරන්නත් පුළුවන් ලෝකයට. අපි ලෝකයා මතයි යැපෙන්නේ. ඇයි ලෝකයේ හොඳ වචන කිව්වොත් මට සතුටින් ඉන්න පුළුවන්. ලෝකයේ නරක වචන කිව්වොත් මට දුක් වෙන්න වෙනවා. එතකොට මගේ සැප සහ සතුට මගේ සතුට වෙන්න පුළුවන් බව සහ දුක් වෙන්න පුළුවන් බව තියෙන අනුමත. අනු දුන්නොත් හරියට මට හොඳයි. නොදුන්නොත් නමුත් හොඳට බලන්න සද්දේ කන සද්දය ඒ නිසා ඇති වෙන සද්දය ඇහෙනවා කියන තැනත් ඇත්ත මෙන්න මෙච්චරමයි කියලා තේරුම් අරගෙන ඒක එක පැත්තක් වුණොත් එක අන්තයක් වුණොත් සංකත සංකාර අභිසංකත සංකාර මේක ස්පර්ශාන්තිය පුරාණ කර්මෙන් අටගත්ත ටික මෙතන ඇත්ත මේකමයි. කුම්බන සද්දයක් ඇහුණත් ඒ සද්දයට අනුව අපිම සිහි කළ දැනගන්නවා නේද කියලා දැනගත්තොත් පිංගුතුන්ගේ හොඳ නරක පිංගුතුන් ළඟමයි තියෙන්නේ. කාටවත් ඕගොල්ලන්ව අඬවන්න බෑ, ඕගොල්ලන්ව සතුටු කරවන්න බෑ. ඇයි? තමන් දන්නවා කොච්චර සද්ද ඇහුවත් දුක් වෙන විදිහට මම මනසෙන් සිහි කරගත්තේ නැත්නම් මං ගෞතුක එන්නේ. කොච්චර සද්ද ආවත් සතුට වෙන විදිහට මම මනස හැරිව නැත්නම් සතුට එන්නේ නැහැ. තමන් ගාව දුක එන හැටි හා සතුට එන හැටි තමන් දන්නවා නම් එයා හිතලා කවුරු හරි දුක් වෙනවද? දුක වෙන විදිහට කටයුතු කරගන්නේ නැහැ. නමුත් අවිද්‍යාව කියලා කියන්නේ ඇත්ත ඒක වුණාට ඒක පෙන්වන්න නැතුව කතා කරන එක තේරෙනවා. බොහෝම වටිනා ටිකක් මේ කියන්නේ. ජීවිතයකට ඉතාමත් වටිනා මොකකටද තේදී මේ ටික තේරෙනවා නම් තේරුම් ගත්තොත් මරණයෙන් පස්සේ දුකින් නිදෙන්න ජීවත් වෙන්න ඕනේ. මරණයෙන් පස්සේ දුකින් නිදීම ගැන කතා කරනවා නම් ඒක බිහිවකේ නෑ. මේ දැන් දුක් විඳිනවද සැපවත් වෙනවද කියන එක මාතෘකාව මට ඇයිද දෙයක් නේද කියලා ඔයගොල්ලන්ට තමන් තුලින් දක්වන සම්දිට්ඨිකෝ අකාලිකෝ එනිපච්චිකෝ කියන දේ කියන්නේ. සම්දිට්ඨිකයි කල් නොයවයි තාකත. මේ දැන් මරණින් පැත්තකින් තබන්න, පැය ගානක් පැත්තකින් තබන්න, විනාඩි ගානක් පැත්තකින් තබන්න, තත්පර ගානක් පැත්තකින් තබන්න. මේ දැන් එච්චරට වටිනා කාරණා කොහොමද කියන්නේ. හැබැයි මම දන්නේ නැහැ ඒක අපි මොකද මෙතන තියෙන ප්‍රශ්නයක් තියෙනවා. ඔන්න ඒකම කාරණා තේරෙනවා. එකම සද්දය ඇහෙන්නේ ඇහෙනකොට කෙනා කෙනා තේරුම් ගත්ත මට්ටම් විවිධයි. කියන සද්දය තුළ තමන්ට තේරෙන අර්ථය තිබුණා නම් ඔක්කොට එක මට්ටමට ලැබිලා තියෙනවා. ඒකෙම තේරෙනවා මේ දහම වුණත් එකයි බුදුරජාණන් වහන්සේ එක දේශනාවයි කරන්නේ. මොනවගේ දේශනාවක් කරනවා? කෙනෙක් සෝවාන්, කෙනෙක් සකදාගාම, කෙනෙක් අනාගාම, කෙනෙක් රහත් වෙන, කෙනෙක් ඒ එකකටවත් නෑ සත්‍යවලෝ විඥානයක් ලැබුණා, කෙනෙක් අද පරණ කුකුත් නෑ වචන ටික විතරයි. ඒ මොකද ඒ සත්‍යත් එක්ක තමන්ගේ මනසේ හුරු පුරුදු කරපු ගතිය වල වේගය මත කෙනා කෙනාට ඊට අදාළ නියම දේශී කරගන්න පුළුවන් වෙනකොට නියම දෙයක් ලැබිලා අවබෝධය ලැබිලා කියන කාරණාව නේද? මේ බැරි වෙලා කතා කරන දේ අපිට තේරෙනවා නම් හැමෝටම තේරෙන මට්ටම් එකක් වෙන්න ඕනේනේ නේද? නමුත් මේ කාරණාවෙන්ම පැහැදිලි වෙනවා සද්දේ කියන එක වෙනම අන්තයක්, වෙනම මන්තයක්. ඊට පස්සේ ඒ සද්දේ ආරම්භය මනසින් අපි සිහි කරගන්න සිද්ධිය වෙන මන්තයක්. මනසින් සිහි කරගන්නවා කියන තැන චේතනාවක් කියන්නේ. දැන් මෙන්න මෙතන ඊගාව තියෙන සූක්ෂම සිද්ධිය. ඒ කියන්නේ මේ වචනේ ඇහෙනවත් එක්කම කෙනා කෙනා මගේ මනසේ මේක තේරුණා කියන චේතනාවක් පාළ වෙනවා. ඔය චේතනාව කර්ම රැස් වෙන විදිහට, කර්ම රැස් වෙන විදිහට කියන කාරණාව බෙදෙන්නේ මේ සද්දයට නැවත ගැට ගහ ගන්නවද, ගැට ගන්න නැතුව සද්දෙ වෙන් කරලා මනසෙම උපන දෙයක් කියලා දැනගන්නවද කියන කාරණාව මතයි. පොඩි කාරණාවක් තියෙනවා. පොඩි දෙයක් තියෙනවා. මොකද නැහැ පොඩි දෙයක් වට අවබෝධය මත වෙනස් වෙනවා. නමුත් නිවන් දකින්න වෙන දෙයක් අවශ්‍ය නැති මේ කරන පරියාය වලට තේරුමක් කියන එකක් මට තේරෙනවා. මොකද මට එච්චරට ජීවිතයේ තේරෙනවා අපි ලෝකය කියන එක හදාගන්නේ අනවබෝධී මනස තුළින්මයි කියන එක. මේ ශබ්දය ඇහැට පෙනෙන මේ රූප, කනට ඇහෙන මේ ශබ්ද, නාසයට දැනෙන මේ ගන්ධ, දිවට දැනෙන රස, කයට දැනෙන ස්පර්ශ, සිතට දැනෙන ආරෝහණ, අපේ සැප පිණිසද දුක පිණිසද කියන කාරණාව බව කාරණාව බවට පත් කරගන්නේ මනස උපදින ධර්මතාව ටික මේකට බැඳාම ගැට ගැව්වා. ඒක ගැට නොගහ ඉන්න පුළුවන් නම් කර්මක්ෂය වෙනවා. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති යම් කලක විදසු නොනින්නම් දකි විදසු නොනින් දකී කියලා කිව්ව දේශනා කළේ. එදාට දුකේ කලකිරෙන්නේ කියලා දේශනා කළේ. එයා දකින්න ඕනේ සංකත සංකාර අභිසංකත සංකාර කියන ටික විපාක එයා අහිංසකයි වෙනම එකක්. ඒ එබඳු රූප ශබ්ද ඇහෙනවත් එක්කම මනසේ චේතනාව වුණ නැගෙනවා. නැත්තම් ඒ ඇහෙන පිළිනදී ආරම්භය දැනුමක් එනවා. දැනුම ආවට පස්සේ නෙමෙයි. දැන් අවිද්‍යාවෙන් මනසේ උපන්න දැනුම චේතනාව අර රූපෙට සද්දෙට බඳිනවද බඳලා අභිසංකරණක සංකාරය හදා ගන්නවද? බඳින්නේ නැතුව මේ නිසා මනස තුල උපන්න දේ මනස තුලම නැති වෙනවා කියලා දැකලා ප්‍රයෝග අභිසංකාරය හදා ගන්නවද කියන කාරණාව දකිනකොට සිළු සංස්කාරයෙන් අනිත්‍ය දකින්නේ. ඇයි ඒ? සිළු සංස්කාරයෙන් අනිත්‍ය දකින්න කොහොමද? ඇහැයි රූපයයි දෙක හම්බ වෙනකොට කණයි සද්දේ දෙක හම්බ වෙනකොට ඒ නිසා සංකත අභිසංකත සංඛාර දෙක පැමිණෙනවා. ඒ නිසා ඇතිවෙන චේතනාව තමන් තුළම හටගෙන නැති වෙනවා කියලා දකිනකොට පුඤ්ඤාභ සංඛාර රැස් වෙලා නැහැ, අපුඤ්ඤාභ ආවිජ්ජා විනත අභිසංකරණ සංඛාර රැස් වෙලා නැහැ. මේ සිතේ ප්‍රයෝග අභිසංකාරය නැත්නම් මේ ඇත්ත දකින චේතනාව හටගෙන නිරුද්ධ වෙනවා කියලා ඒ චේතනාව ගැනත් නෝනයි. මේක බැඳලා නිසා කනයි සත්‍යය දෙක නැති වෙනකොට ඉතුරු දෙ නැති වුණා කියන එක පේනවා. අහපු දෙ ඉතුරු වෙන්නේ නැහැ. අපි කිව්වේ අර පෙර මුතිවිණි මහතෙන් ඉතුරු නැතුව නැති වෙනවා කියලා. අහන්න පෙර තිබුණා නෙමෙයි, ඇහුවෙන් පස්සේ තියෙනවා නෙමෙයි, අවස්ථාවට උපදවාගෙනයි අහන්නේ. ඒ හේතු ටික නැති වෙනකොට නැති වෙනවා. නමුත් ඒක නිත්‍යුනේ හැමදාම මනසේ තියෙන අදහසයකට ගැට ගන්නකම හින්දාද? මොකද ඇත්තටම ඒක නිත්‍ය වුණා නෙමෙයි, මනසේ තියෙන අදහස ගැට ගැහුවාම අදහසින් නිරුද්ධ වෙච්ච දේ ඇති බවට නැවත නැවත උපද්ද ගන්න නිසා. එතකොට හරියටම සිළු සංස්කාරයේ අනිත්‍ය දකින්න නම් පිටු දෙකලා තියෙනවා. මේ සංඛාර හතර. මේ සංඛාර හතර දැක්කොත් හරියටම තේරෙනවා මනසේ උපදින චේතනා පෙරිනැහෙන දෙයට ගැටගහලා අභිසංකරණක සංකාරය හදා ගන්නවද?